ප්‍රධාන වැඩ කටයුතු අධ්‍යයන න්‍යායපත්‍රයේ විෂයාංග 1 සහ 2 ඉදිරිපත් කිරීම ගරු අමාත්‍යතුමා.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංග 1 අනුමැති සඳහා ඉදිරිපත් කරන අතර විෂයාංග 2 අනුමැති සඳහා ඉදිරිපත් නොකරන බව ගරු සභාවට දන්න.
ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින
ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමා මූලාසනයට.
Honorable Minister, please continue.
ගරු සභාපතිතුමනි, අද දින බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීම සඳහා වූ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරන අතරම මටත් චෝදනාවක් තියෙනවා ගරු සභාපතිතුමනි. තාගෙත් වරප්‍රසාද උල්ලංඝනය වීමේ ක්‍රියාවලියක් පාර්ලිමේන්තුව තුළ නිරන්තරයෙන් සිද්ධ වෙනවා. මේ සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීම, ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කිරීම අපි සාම්ප්‍රදායිකව උදේ 9:00 පාර්ලිමේන්තුව පටන් ගත්තම අනෙකුත් වැඩ කටයුතු පැයකින් අවසන් කරලා උපරිම වශයෙන් පැය 1:00 අවසන් කරලා අද ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කළ යුතුව තිබුණේ පෙරවරු 11:00. දැන් ඔබතුමා දකිනවා වෙලාව හවස 1:00 කාලයි. පැය 3කට ආසන්න කාලයක් අපි වෙනත් දේවල් වලට කාලය යොමු කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයෙන් බැහැරව ගිහිල්ලා. මේ පිළිබඳව අපි නිරන්තරයෙන්ම ඔබතුමාලා දැනුවත් කරනවා. නමුත් මේකේ ප්‍රගතියක් අපි දකින්නේ නැහැ. මේක හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි. පාර්ලිමේන්තුව කියන එක මුළු රටටම ආදර්ශමත් ස්ථානයක් වෙන්න ඕන, කලට වෙලාවට වැඩ කරන්න ඕන. අපි මේ පාර්ලිමේන්තුවේදී ඒ දේ කෙරෙන්නේ නැත්නම් අපි කොහොමද රටේ අනෙකුත් ආයතනවල රටේ ජනතාව කලට වෙලාවට වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ? එනිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ගරු කතානායකතුමා දැනුවත් කරලා කරුණා කරලා න්‍යායපත්‍රයක් තියෙනවා, කාලසටහනක් තියෙනවා, ඒ අනුව කටයුතු කරන්න කියලා මම ඉල්ලීම කරනවා. නැත්නම් මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ජනතාවට ලොකු අප්‍රසාදයක් ඇති වෙනවා. ඒක වළක්වා ගැනීම අපේ කාගේත් යුතුකමක්. මම දන්නවා මූලාසනයේට බොහෝ අවස්ථාවලදී ගරු මන්ත්‍රීතුමාලගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව දන්නවා. හැබැයි ඒක එහෙම වුණයි කියලා මූලාසනයට වගකීමෙන් බැහැර වෙන්න බෑ. මූලාසනයට වගකීමක් තියෙන ඒ පාලනය කරගෙන කාලසටහනට අනුව කටයුතු කරන්න. ඒ වගේම අද 2023 අවුරුද්ද ආරම්භයේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පළවෙනි පනත් කෙටුම්පත තමයි අද දිනේදී අපි විවාදයට ගන්නෙ. ඉතින් 2022 අවුරුද්ද අපිට ඉතාමත්ම අමාරු වුණ අවුරුද්දක්. අපි කවුරුත් පීඩාවට පත්වෙච්ච අවුරුද්දක්. ඊට පෙර තිබුණු අවුරුදු දෙකත් ඒ තරම්ම හොඳ අවුරුදු දෙකක් නෙවෙයි. පෞගේ අවුරුදු 3ම අපි බොහොම පීඩාවට පත් වුණා. අපි අලුත් අවුරුද්දේ සියලු සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට මේ තිබෙන අර්බුද විසඳලා සාමකාමී සමෘද්ධිමත් කාලයක් ගත කරන්න අවස්ථාව ලැබීව කියලා මේ අවස්ථාවේදී මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම honorable chairman that I also would like to express our condolence about the demise of His Eminence Pope Emeritus Benedict the 16th, who passed away a few days ago and whose the funeral is scheduled for tomorrow. අද දින අපි ඉදිරිපත් කරන පනතට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. අපේ රටේ තිබුණේ නිදහස් වෙළඳ ආර්ථික ප්‍රතිපත්තියක්. අධිරාජ්‍යවාදීන්ගේ කාලේ සතක හතරහමාරක් විතර කාලයක් අපේ රටේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරනු ලැබුවේ යුරෝපීය අධිරාජ්‍යයන්. ඊට පස්සේ කාලේ මුළු රටම යුරෝපීය අධිරාජ්‍යයන් පාලනය කරා. ඒ කාලේ ඒ අධිරාජ්‍යවාදී ක්‍රමය තුළ දේපල, ජනතා දේපල, රටේ දේපල අත්පත් කරගත්ත වැඩවසම් යුගයක් එක්තරා මට්ටමකින් මේ රටේ ක්‍රියාත්මක වුණා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් තිබුණත් ඒකේ සත්‍ය තාවය තමයි වැඩවසම් භාවයට වැඩි ප්‍රමුඛතාවයක් දීලා තිබුණා. ඒක නිසා තමයි 1972 70 බලයට පත් වුණ ගරු සිරිමා බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමිය වාමාංශික ආණ්ඩුවක් විදියට තුන් හවුලක් විදියට ජනතාවගෙන් ඉල්ලපු බලය එතුමියට ලැබුණා. මේ රට සම්පූර්ණයෙන්ම නිදහස් ඩොමිනියන් තත්ත්වයෙන් ඉවත් වෙලා ස්වාධීන ජනරජයක් බවට පත් කරන්න. ඒ අනුව එතුමිය 1972 ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරලා මේ රටේ සමාජ ඵලය රටේ සම්පත් උපරිම මට්ටමින් ජනතාව අතර සමස්ය බෙදී යාම සඳහා අවශ්‍ය ක්‍රමවේදයකට එතුමිය අනුගත වුණා. ඒ සඳහා එතුමිය මේ රටේ ඉඩම් සම්බන්ධව වැදගත් තීන්දු තීරණ රාශියක් ගත්තා. ඒ අතර අපි දන්නවා කෘෂිකාර්මික ඉඩම්වල හිමිකම බොහෝ වශයෙන් තිබුණේ විදේශීය සමාගම්වලට සහ දේශීය සමාගම් දේශීය ධනපති ව්‍යාපාරිකයන්. ඒක නිසා ඒ ඉඩම් මේ රටේ ජනතාවගේ ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි යම් යම් සීමා පනවමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත 1972 අංක 1 පනත ගෙනල්ලා ඒ ඉඩම්වල ප්‍රතිලාභ මේ රටේ දේශීය ජනතාවට ලැබෙන විදියට නීති කෙටුම්පත් කරා. ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පස්සේ නීතියක් විදියට සම්මත කරපු පළවෙනි පනත තමයි ලෑන්ඩ් රිෆෝම් කොමිෂන් එක 1972 අංක 1. ඊළඟට මේ රටේ ව්‍යාපාරික ධනපති පන්තියට විශාල වශයෙන් නිවාස හිමි වෙලා තිබුණා. බොහෝ ජනතාව නගරබදව විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ හැම ගත්තම විශාල ජන සංඛ්‍යාවක් පවුල් සංඛ්‍යාවක් ජීවත් වුණේ කුලියට ගත්ත නිවාසවල. එතකොට ඒ කුලියට ගත්ත නිවාස හිමිකරුවන්ට සිය ගණන් නිවාස තිබුණා. ඔවුන් කිසිදු පාලනයකට යටත් උනේ නැහැ. හිතුමතේ කුලි මුදල් අය කර ගනිමින් ඔවුන්ගේ ආදායම වැඩි කරගන්න කටයුතු කරා මිසක් ඒ කුලි නිවෙස්වල සිටින අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආරක්ෂාවන් වෙනුවෙන් කටයුතු කිරීම පැහැරහැරලා තිබුණා. ඒ නිසා 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත හඳුන්වලා දීලා නේවාසික සහ ව්‍යාපාරික ස්ථාන ඒකේ සීමාවන් වලට ඇතුළත් වෙන දෙපළ ගෙවල් කුලී පනත යටතේ කුලී නිවසියන් ජීවත් වෙන ව්‍යවස්ථාපිත කුලී නිවසියන් බවට පත් කරලා ව්‍යවස්ථාපිත නීතියෙන් පාලනය වන දේපළ බවට පත් කරා. ඒ අනුව ගෙවල් කුලි මණ්ඩල පිහිටෙව්වා, ගෙවල් කුලි සමාලෝචන මණ්ඩල පිහිටෙව්වා, අභියාචනා මණ්ඩල. මමත් 1994 ඉඳලා 95 ඉඳලා 2000 දක්වා ගෙවල් කුලි සමාලෝචන මණ්ඩලයේ අභියාචනා මණ්ඩලයේ විදියට සලකන්නේ සභාපති විදියට අපි කටයුතු කරා. ඒ අත්දැකීමුත් එක්ක අපි දන්නවා මේ ගෙවල් කුලි නීතිය අද වෙනකොට යම් යම් වෙනස්කම් වලට භාජනය කිරීමේ අවශ්‍යතාවය පැන නැගිලා තියෙනවා. ඒ වගේම එතුමිය තවත් පනතක් ගෙනාව 1973 අංක 1 දරන නිවාස දේවල උපරිම නීතිය. ඒ අනුව එක් පවුල් ලේකකයකට තබාගත හැකි නිවාස සංඛ්‍යාව නිශ්චිත කරලා අනෙකුත් නිවාස කුලී නිවසියන්ට විකිණීම සඳහා රජයේ තක්සේරු ගාස්තු අනුව විකිණීම සඳහා වැඩපිළිවෙලක් යොමු කරා. ඒ අනුව ওই බොහෝ නිවාසවල හිමිකාරීත්වය කුලී නිවසියන්ට ලබා ගැනීමටත් අවස්ථාව ලැබුණා. එය කාලයක් ක්‍රියාත්මක කරාට පස්සේ මේව සියල්ල ක්‍රියාත්මක වන කාලේ තමයි 1977 අපේ රටේ ආර්ථිකයේ විශාල වෙනසක් සිද්ධ වුණේ. ධනවාදී ආර්ථික ක්‍රමය වෙනුවට ලිබරල් ආර්ථික ක්‍රමය වෙනුවට ලිබරල් ආර්ථික ක්‍රමය 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හඳුන්වලා දුන්නේ. ඊට පෙර තිබුණු සංවෘත ආර්ථික ක්‍රමය රටේ දියුණුවට බාධාවක් කියන සංකල්පය මත ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය සංවෘත ආර්ථිකයක් හැදුවා. සංවෘත්තාර්ථිකයේ හැදීමේ මූලික අරමුණ බවට පත්ුනේ විදේශිකයන් සතු සහ ධනපතීන් සතු දේපල සංචිතයන් යම් මට්ටමකට මේ රටේ පොදු ජනතාවටත් ඵලදායි තත්වයකට පත් කරන්නත් හිමිකම්වල වෙනස්කම් සිදු කරන්නත්. එය නැවත වතාවක් ලිබරල් ආර්ථිකයකට ගිහිල්ලා 77 ආණ්ඩුව විසින් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී විශාල මේ ප්‍රතිපත්තිමය නීති රාමුව තුළ ගැටුම් ඇති වෙලා තියෙනවා. එක පැත්තකින් රටේ සෑම දෙයක්ම විවෘත වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් සමහර කාරණා කීපයක් විතරක් ව්‍යවස්ථාපිත නීති දාලා පාලනය කිරීමේ පාලනය වෙමින් පවතිනවා. ඉතින් මේ තත්ත්වය සලකලා බලලා ප්‍රේමදාස ගරු ජනාධිපතිතුමාගේ කාලේ නිවාස දේපල උපරිමයේ නීති 1990 හෝ 91 වසරේදී අහෝසි කරනු ලැබුවා. නමුත් ගෙවල් කුලී පනත තවදුරටත් පවතිනවා. එතකොට මෙම දේපල බදු දීම හෝ කුලියට දීමේ කාරණේදී ඒ සඳහා ආයෝජනය කළ ඉඩම් හිමියා ඒ දේපල ලබා දෙන්නේ යම් එකඟතාවයක් මත යම්කිසි කාල සීමාවකට මාසිකව හෝ වාර්ෂිකව එකඟවන කුලී හෝ බදු මුදලක් මත ඒ තැනැත්තට ලබා දෙනවා. ඔහුගේ එය නේවාසික අරමුණක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ව්‍යාපාරික අරමුණක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වගේ දේපල ලබා දුන්නට පස්සේ දේපල හිමියන්ට නැවත දේපල අත්පත් කරගන්න යනකොට නීතියේම සමහර වෙලාවට ව්‍යාකූලතාවය නැති වෙලා තියෙනවා. මූලිකම ව්‍යාකූලතාවය තමයි අධිකරණයකට යනකොට මේ ගිවිසුමක් යටතේ දුන්නත් වාචික අවබෝධයක් තුලින් දුන්නත් අධිකරණයේදී සිද්ධ වෙනවා. අධිකරණයට සොයලා බලන්න මෙම දේපල ගෙවල් කුලී පනතෙන් පාලනය වෙන දේපලක්ද, එහෙම නැත්නම් පාලනය නොවන දේපලක්ද කියලා. ඒතර ගෙවල් කුලී පනත යටතේ පාලනය වෙන දේපලක් නම් ඒ සඳහා අනුගමනය කළ යුතු දීර්ඝ ප්‍රතිපත්තියක් නීතියෙම හඳුන්වලා දීලා තියෙනවා. ඒක නිසා සමහර අවස්ථාවල නඩු තීන්දුවක් ගත්තත් ඒ ගෙවල් කුලියට විකල්ප නිවාස ස්ථානයක් නොදී එහි භුක්තිය ලබා ගන්න බැරි තරමටම ඒ නීතිය ඉතා දැඩි ස්වරූපයේ නීතියක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අද වෙනකොට මෙහෙම තිබුණු ගෙවල් කුලියට දීලා තිබුණු නඩු හබ විශාල වශයෙන් අවසන් වෙලා තියෙනවා. නමුත් තවමත් එහෙම පවතින තත්ත්වයක් අපේ රටේ තියෙනවා. සමහර උදවිය මේ ගෙවල් නිවාස ගොඩනැගිලි කුලියට ලබාගෙන අර පනතේ නියමිත ව්‍යවස්ථාපිත ගාස්තු පමණක්, ඒවා ඉතා සුළු මුදල්, සමහරලාට 1955 වරිපණන් තක්සේරු ලැයිස්තුවට, එහෙම නැත්නම් 1980 වරිපණන් තක්සේරු ලැයිස්තුවට අනුව තමයි මේවායේ කුලී මුදල් නිර්ණය කරලා තියෙන්නේ. අපි අත්දැකීමෙන් දන්නවා සමහර උදවියට මේ දේපලවල ඉඳන් විශාල වශයෙන් ව්‍යාපාර කරලා මුදල් උපයලා බොහෝ දේපල අත්පත් කරගත්තත් සමහරලාට ගෙවල් හිමියට මේ නිවාසය ආපහු දෙන්නේ නැහැ. මගේ අත්දැකීම අනුවම මම දන්නවා ගරු සභාපතිතුමනි, කොළඹ 7 ඔය ගුවන්විදුලි සංස්ථාව ප්‍රදේශයේ තට්ටු දෙකක මහල් නිවසක් ලබාගත්ත කුලී නිවසී වෘත්තිකයෙක් ඔහු රුපියල් 200ක් වගේ මුදලක් කුලියට ගෙවනවා. මොකද ගෙවල් කුලී පනත අනුව ඒක තමයි නියමිත කුලිය. හැබැයි ඔහු ඒ ආසන්නයේම ඔහුගේ ඉඩමක් අරගෙන නිවසක් හදලා ඒක ලක්ෂයකට වැඩි කුලියට දීලා මේ තානාපති කාර්යාලයකට ඒක කුලිය ලබාගෙන, ඒත් හැබැයි අර රුපියල් 200 ගෙවාගෙන ඉන්න නිවසෙන් ඔහු යන්නේ නැහැ. ඒ ගෙහිමියට අවස්ථාවක් නැහැ තමන්ට ඒ නිවස ලබා ගන්න. සමහර වෙලාවට තියෙන එකම දේපල දරුවට ලියලා දීලා තියෙනවා, එක්කෝ දෑවැද්දට දීලා නැත්නම් බූදලයට අයිති වෙලා. හැබැයි ඒ දරුවටත් ඒ දෙමව්පියන්ගෙන් පස්සේ වෙන යමක් නොතිබුණත් මේ දේපල තියෙනවයි කියලා හිතාගෙන හිටියට දේපලෙනුත් කෙනෙක් නිරප ගැනීම හරි ප්‍රශ්නයක්. අධිකරණයට ගියොත් අපි දන්නවා නඩු හබ කරන්න ගත්තට පස්සේ අවුරුදු 10-15 අධිකරණවල කාලය ගත කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි මේ පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් කරන්න, විශේෂයෙන්ම මට පෙර හිටපු අපේ මගේ පූර්වගාමී අධිකරණ අමාත්‍යතුමා ජනාධිපති නීතිඥ අලි සබ්‍රමැතිතුමා මේ පිළිබඳව නිර්දේශ ගන්න විශේෂඥ කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ සභාපති ධූරය දැරුවේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙක් වන පාලිත කුමාරසිංහ මැතිතුමා. එතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමා මේ අද ඉදිරිපත් කරපු 50 කෙටුම්පත අපිට සකස් කරලා දුන්නා. එතුමත් අද පාර්ලිමේන්තුවට පැමිණිනවා. එතුමටත් එතුමාගේ කමිටු සියලු දෙනාටත් මගේ ස්තුතියත් මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශ සිනිල්දාරින් නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වසර කීපයක් තිස්සේ දීර්ඝ අධ්‍යයනයක් කරලා තමයි මේ පනත ඉදිරිපත් කරනු ලැබුවේ. එතන මේ පනතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නීත්‍යානුකූලව ගිවිසුමක් මත ලබා දුන්න දේපලක්. ඒ දේපලෙහි කාලය අවසන් වූවට පසුව නැතහොත් ඒ ගිවිසුමේ කොන්දේසි කඩකිරීමක් නිසා එහි සඳහා නිශ්චිත කාලයට පෙර ඒ ගිවිසුම අවසන් අවලංගු හෝ අහෝසි කරනු ලැබුවහොත් ඒ දේපලෙහි භුක්තිය ගෙවල් හිමියට ලබා ගැනීමට තිබෙන අවස්ථාව පහසු කිරීමක් තමයි මේකෙන් කරන්නේ. සමහර වෙලාවට දැන් ආයෝජන විදියට මේ වගේ ගොඩනැගිලි ඉදිරිපත් කරලා කෙනෙක් අද කාලයේදී කුලියට බද්දට ලබා දෙන්නේ නැහැ. පෞගිය දශක ගණනාවක ඒ ආයෝජකයන්ගේ අත්දැකීම් අනුව එහෙම දීමේ තමන්ට කිසි ප්‍රතිලාභයක් නැහැ. හේතුව ගිවිසුම් මත එන පාර්ශවයන් නිවාස වුණත් ව්‍යාපාරික වුණත් ඇවිල්ලා අවුරුද්දක් දෙකක් ඒ බදු මුදල් ගෙවලා ඊට පස්සේ බදු මුදල් ගෙවීම පැහැරහරිනවා. එහෙම නැත්නම් ගිවිසුමේ කාලය අවසන් වුණාට පස්සේ භුක්තිය බාර දීම ප්‍රමාද කරනවා. එතකොට මේ වගේ හේතු නිසා කෙනෙක් පෙළඹෙන්නේ නැහැ මුදලක් ආයෝජනය කරන්න මේ වගේ දේපල සංවර්ධන කටයුත්තක් සඳහා. මොකද හේතුව ඔහු මේ දේපලෙන් නිසි පරිදි නිශ්චිත දිනවල නොගියොත් අධිකරණයට ගියපුවාම අපේ අධිකරණයේ තිබෙන ප්‍රමාදය අපි ඒ ගැන කතා කරනවා. දීර්ඝ ප්‍රමාදයක් තියෙනවා. මේ ප්‍රමාදයේ හේතුව නිසා අවුරුදු 7-8ක් නඩු කියන්නත් වෙනවා. ඒ මිනිස්සයාට නිවසත් දීපලත් නැහැ. විශාල මුදලක් නඩු කටයුතු වලට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපේ රටේ සංවර්ධනයට මෙය විතාමත්ම බරපතල බාධාවක් බවට පත් වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මම මේකට මේ පිළිබඳව උදාහරණයක් කියනනම් ඔබතුමාටම හොඳට පැහැදිලි වෙනවා. දැන් අපේ රටේ තිබෙන මේ පැරණි නගර කොළඹ කොටුව පිටකොටුව මහනුවර ගාල්ල මේ වගේ පැරණි කුරුණෑගල මේ වගේ නගර දියුණු වෙන වේගය හරි අඩුයි. ඉතාමත්ම අඩුවෙන් තමයි දියුණු වෙන වේගය. හැබැයි අපි බැලුවොත් මේ මෑතකදී අලුතෙන් පටන් ගත්ත නගර නඹුල්ලක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හම්බන්තොට ඇඹිලිපිටිය මේ වගේ නගර ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙනවා. ඇයි මේ දියුණු වෙන්නේ? ඒ ප්‍රදේශවලට ඒ අලුතෙන් තමයි ගොඩනැගිලි ඉදි වෙන්නේ. ඒවට ගෙවල් කුලී පනත බලපෑමක් නැහැ. ඒක නිසා පාර්ශ්වයන්ගේ එකඟතාවයන් අනුව දියුණු කරලා ව්‍යාපාරිකයාටත් ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම කුලී නිවසියට නැත්තම් බදු නිවසියටත් ප්‍රතිලාභයක් ලැබෙනවා. දැන් මේ ගෙවල් කුලී පනත යටතේ තිබෙන පාලනය වන දේපල අපි දන්නවා අදටත් පිටකොටුවේ තියෙන උඩ තරම් කොටුවේ තියෙනවා. මේවායේ සංවර්ධනයක් කරන්න, මේවායේ ව්‍යුහය වෙනස් කරන්න, වැඩි දියුණු කරන්න කුලී නිවසියට අයිතියක් නැහැ. ඒ වගේ වෙනසක් කරොත් ඒක පදනමක් වෙනවා ඔවුන්න මේ දේපලෙන් නිරපන්න නඩුවක් පවතු. අනිත් පැත්තෙන් ගත්තම මේ දේපලේ හිමිකාරයාටත් මේක සංවර්ධනය කරන්න බෑ. කුලී නිවසය ඉවත් වෙන්නේ නැහැ, කුලී නිවසය ඉඩ දෙන්නේ නැහැ. එතකොට මේ වගේ දේපල 72 තිබිච්ච දේපල අදටත් 72 තත්ත්වෙමයි තියෙන්නේ. ඒක කවදාවත් දිනු වෙන්නේ නැහැ. ඒක සංවර්ධනය වෙන්නේත් නැහැ. ඒක නිසා නගරවල තිබෙන වටිනාම ඉඩකඩම් අද විශාල වශයෙන් නාස්ති වෙලා තිබෙනවා. අපි පිළිගන්නව 1972 රටේ තිබුණු ආර්ථික වාතාවරණය, මේ රටේ තිබුණ භූගෝලීය දේශපාලනික විෂමතාවයන් මත එදාට ඒ නීතිය ගැලපුණා. හැබැයි අද 1977 ඉඳලා මේ ආර්ථිකය විවෘත කරලා දැන් අවුරුදු 45ක් ගිහිල්ලානේ. අවුරුදු 45ක් ගිහිල්ලත් අපි තාම ඒක තියාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා මේ රටේ සංවර්ධනයට තිබෙන මේ බාධාවන් ඉවත් කිරීම සඳහා නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවේ තිබෙන පාර්ලිමේන්තුවට ඇති මූලිකම වගකීමක්. ඒ අනුව තමයි මේ පනත අපි හඳුන්වලා දෙන්නේ ගරු සභාපතිතුමනි. මේ මගින් කරන්නේ අපි නීත්‍යානුකූල ලෙස සකසපු වලංගු බදු ගිවිසුමක් මත භුක්තියට පැමිණි කෙනෙක් බදු කාලය අවසන් වූ පසුව හෝ ගිවිසුමේ කොන්දේසි කඩකිරීම මත කලින් ඊට නියමිත කාලයට පෙර බදු ගිවිසුම අහෝසි කෙරුවොත් අර අධිකරණය තුළ දීර්ඝ නඩු විභාගයක් යන්නේ නැතුව ලඝු කාර්ය පටිපාටි යටතේ මුල් අවස්ථාවේ නයිසයි නඩු තීන්දුවක් ඇතුළත් කරලා බදු කරුටත් ඒ නයිසයි තීන්දුව ලබා දුන්නට පස්සේ කරුණු කියන්න උත්තර බඳින අවස්ථාවකුත් ලබා දීලා පරීක්ෂණයක් කරලා අධිකරණයට බලය ලබා දෙනවා මේ නඩු ක්‍රමානුකූලව කෙටියෙන් ඉවර කරන්න කියලා. දැන් එහෙම කිරීම තුළ මේ නඩු ප්‍රමාද වීමේ හේතුව මත අර සංවර්ධනයේ දේපල සංවර්ධනයේ සඳහා තිබුණු බාධාවක් අපිට ඉවත් කරගන්න පුළුවන්. හැබැයි මේ පනත අදාළ වෙන්නේ මේ ලිඛිත බදු ගිවිසුම් මත ඇතුළත් වෙච්ච පාර්ශ්වයන්ට අදාළව පමණයි. ගෙවල් කුලී පනත යටතේ තිබෙන ඊට යටත් වන දේපල සම්බන්ධව මේ පනත අදාළ වෙන්නේ නැහැ. හැබැයි ගරු සභාපතිතුමනි, අපි තවත් පනත් කෙටුම්පත් කරගෙන යනවා. ඉදිරියේදී ගෙවල් කුලී පනතත් අහෝසි කිරීම සඳහා අපි පනතම් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඇත්ත වශයෙන්ම මේ කාරණය අද ඊයේ නෙවෙයි, ජයජයවර්ධන ජනාධිපතිතුමා විවෘතාර්ථිකය ආරම්භ කරලා වසර කීපයක් ගත වුණ තැන ඉඳලම මේ පනත වෙනස් කරන්න නැත්නම් අහෝසි කරන්න ඕනේ කියන යෝජනාවක් තිබුණා. 1993-94 පත් වුණ ආණ්ඩුවේ විශේෂ කැබිනට් අමාත්‍ය මණ්ඩල කාරක සභාවකුත් මේ සබ් කමිටි එකක් පත් කරා මේ පිළිබඳව නිර්දේශ ගන්න. දිගින් දිගටම මේක සිදු කරා මිසක් මේ පිළිබඳව සාකච්ඡා කළා මිසක් මේ දෙ සිද්ධ වුණේ නැහැ. ඒක නිසා අපි දැන් තීරණයක් අරගෙන තියෙනවා, ඒක සුදුසු පරිදි කෙටුම්පත් කරලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ගෙවල් කුලි පනත අහෝසි කරන්න. මොකද අවුරුදු 30-40-50 හිටියට පස්සේ හරි ගෙවල් හිමියටත් ඒ දේපලේ භුක්තිය ලබා ගන්න, ඒ දේපලේ සන්තකය දරන ප්‍රයෝජනය ගන්න ඒ තැනත්තටත් අවස්ථාවක් ලබා දෙන්නට ඕන. එහෙම නැත්තම් ඒ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. එතකොට දැන් මේ නීතිය උනත් අපිට අලුතෙන් කෙටුම්පත් කරන්න සිද්ධ වුණේ ගරු සභාපතිතුමනි, අපේ රටේ තිබෙන මේ යුක්තිය ඉටු කිරීමේ ප්‍රමාදය. සාමාන්‍ය විදිහට අවුරුද්දකින් දෙකකින් මේ නඩු ඉවර වෙනවා නම් අපිට මෙහෙම විශේෂිත නීතියක් හදලා වසරක් වගේ කෙටි කාලයකින් ලඝු කාර්ය පටිපාටි යටතේ නඩු තීන්දුවක් ලබා ගැනීම සඳහා අලුත් නීති හදන්න අපිට උවමනාවක් නැහැ. එතකොට මේ නීතියේ ප්‍රමාදය කියන එක අපි දැඩි ලෙස විවේචනයට ලක් කරන කාරණයක්. මේ පාර්ලිමේන්තුව පටන් ගත්ත දවස් ඉඳලා අපි මේක කතා කරන මාතෘකාවක්. ඉන් ඔබට ගියොත් ගරු සභාපතිතුමනි, මේක අද ඊයේ නෙවෙයි, 1215 මැග්නා කාටා ගිවිසුම අස්සන් කරනකොටත් මේක ප්‍රශ්නයක් වෙලා තිබුණා. අපි ප්‍රජාතන්ත්‍රවාදී මේ පාලන ක්‍රමයේ හරපද්ධතියේ පදනම නැත්තම් ෆවුන්ඩේෂන් එක විදියට එදා ජනතා නියෝජිතයොත් එංගලන්තයේ රජපැලැන්තියත් එක්ක ඇතිවෙච්ච ගැටුම निराකරණය කරලා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා ඇති කරගත්ත මීට අවුරුදු 1815 කියන්නේ මීට අවුරුදු කීයද 1215 සමා වෙන්න 1215 අවුරුදු 805කට කලින් මහා බ්‍රිතාන්‍යෙත් මේ ප්‍රශ්නේ තිබිලා තියෙනවා. ඒක නිසා තමයි ඒකේ 40 වගන්තිය කියන්නේ to no one will we sell, to no one will we refuse or delay or right or justice. අපි කිසිවෙකුටත් යුක්තිය විකුණන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කාලේ එහෙමනම් මේ වචනේ යෙදීමෙන් අපිට නම් ගම්මෙ මාන වෙන්නේ ඒ කාලේ අධිකරණ ක්‍රමයේ තුල අයතා මුදල් ගනුතනුති විච්ච බවක් පෙනෙන්ට තිබෙනවා. ඒක නිසා තමයි මැග්නා කාටාවට මේ we will not sell justice කියලා නැත්තම් දාන්න හේතුවක් තියෙන විදියක් නැහැ. ඒ වගේම යුක්තිය ඉටු කිරීම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, ඩිනයි කරන්නෙත් නැහැ කියලා මේ වගන්තියට ඇතුළත් කරලා තියෙන්නේ එදත් ඒ ප්‍රශ්නේ තිබුණ නිසා. ඒ නිසා පාර්ලිමේන්තුවකට තියෙන මූලික වගකීමක් තමයි මේ නීතියේ ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා නීති සම්පාදනයේහි සම්බන්ධව උපරිම වගකීම ඉටු කිරීම. ඉතින් ඒ සම්බන්ධව අපි කාලයක් තිස්සේ හැම ආණ්ඩුවම පියවර ගත්තා, නොගත්ත නෙවෙයි, හැම ආණ්ඩුවම පියවර ගත්තා. නමුත් තවමත් ඒ ප්‍රමාදය අපිට මුළුමනින් ඉවත් කරගන්න බැරි වෙලා තියෙනවා. අපේ ගරු කිරියල් ඇමතිතුමාට මතක ඇති, අපි 2015 ආණ්ඩුව පිහිටපු මුල් අවස්ථාවේම අපේ පළවෙනි පනත විදියට වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියක් හදන්න පනතක් ඉදිරිපත් කරලා සම්මත කරගත්තා. ඒක තමයි ලංකාවේ සම්මත කළ පළවෙනි පනත වින්දිතයන් සහ සාක්ෂිකරුවන් වෙනුවෙන්. චූදිතයන්ගේ අයිතිවාසිකම් රකින්න ඕන තරම් පනත් හදලා තිබුණා. හැබැයි වින්දිතයන් ගැන තිබුණේ නැහැ. එතකොට මේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කරගැනීමේ වැදගත්කම සිවිල් අපරාධ යන නඩු දෙවර්ගයටම බලපානවා ඉතාත් අදින්. මොකද යුක්තියේටු කිරීමේදී ඒ සාක්ෂිකරුවන්ගේ අයිතිය, වින්දිතයන්ගේ අයිතිය ආරක්ෂා කරේ නැත්තම් අධිකරණයට නියමිත සත්‍යතරතුරු හෙළු නොවීම මත අධිකරණ දෙන තීන්දුව සත්‍ය නැත්තම් වඩා නිවැරදි යුක්ති සහගත නඩු තීන්දුවක් බවට පත්වන්නේ නැහැ. ඒ වගේම අධිකරණවල සුළු කාරණා පිළිබඳව නඩු විශාල වශයෙන් ගොඩගැහිලා තිබුණා. ඒ නිසා 2015 අපි සමත මණ්ඩල පනතට ගෙනාවා සංශෝධනයක්. සමත මණ්ඩලයට තියෙන මූල්‍ය බලය රුපියල් 102,000 කියලා තිබුණ එක අපි 105 දක්වා වැඩි කරා. ඒ වැඩි කරේ අනිකුත් බරපතල කාරණා තිබෙන වටිනාකමින් වැඩි නඩු විසඳීම සඳහා අධිකරණයට වැඩි ඉඩක් ලබා දීම සඳහා සමත මණ්ඩලයට අපි යොමු කරා සුළු කාරණා පිළිබඳව මූල්‍ය වටිනාකම 105. එතකොට අපිට එදා තක්ෂිතා සංඛ්‍යාලේඛන අනුව ගත්තාම ඒ සංශෝධනය කිරීම නිසා 105ට අඩු නඩු වසරකට අධිකරණයට යෑම 50,000කින් අඩු වුණා. දල වශයෙන් අධිකරණයට යන නඩු 50,000කින් අඩු වුණා. එතකොට අධිකරණයට කාලය තියෙන අනිකුත් නඩුවලට කාලය ගත කරලා සාධාරණ ලෙස යුක්තියට කරන්න. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ 105 සීමාව ඉක්මනටම 110 සීමාව දක්වා ගෙනියන්න. මොකද ඒක කාලීනව සාධාරණයි. අද මුදලේ වටිනාකම අඩු වෙලා තිබෙන අවප්‍රමාණ වීම වේගය අනුව අපිට ඒක කළ යුතුව තිබෙන කාරණයක්. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ සමත මණ්ඩල ක්‍රමය අපේ රටේ ඉතා සාර්ථකයි. මම හිතන්නේ මේක ලෝකෙට හොඳ මොඩල් එකක්. සාමාන්‍යයෙන් 2015 වෙනකොට මේ සමත මණ්ඩලයකට එන ඉල්ලීම් වලින් 45% ප්‍රමාණයක් පමණ තමයි විසඳලා තිබුණේ, සමතයකට පත් වෙලා තිබුණේ. නමුත් අද වෙනකොට
මට 50
මිනිත්ස් හෙද දාලා තිබුණේ.
30 මිනිත්ස් හොඳ මිනිස්ටර්.
30 මිනිත්ස්. මම නැයි දැත්තව ගන්න. 10 more minutes from my state minister. එතකොට දැන් ඒ ප්‍රතිශතය අපිට 70% දක්වා වැඩි කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට යුරෝපීය සංගමයෙන් මේ සමතකරණය කටයුතු ව්‍යාප්ත කරන්න මම හිතන්නේ යුරෝ මිලියන 7ක් වගේ ප්‍රමාණයක ආධාරයකුත් ලැබෙන නියමිතව තිබෙනවා එකඟ වෙලා. ඒකම අපි උතුරු නැගෙනහිර පළාතේ විශේෂ සමත මණ්ඩල ඇති කරා ඉඩම් සම්බන්ධව සමතකරණ කරන්න. උතුරු නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම යුද්ධයකට කොටු වෙලා තිබුණු ප්‍රදේශයක් නිසා කාලයක් තිස්සේ ඉඩම් පිළිබඳ තිබුණු ගැටලු වැඩි. එතකොට ඒ ගැටලු निराකරණය කර ගැනීම සඳහා අපි අලුතෙන් හඳුන්වලා දුන්න ඉඩම් පිළිබඳව සමතකරණ සමත මණ්ඩල සාර්ථක වුණා. ඒක නිසා උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් අපිට निराකරණය කර ගන්න පුළුවන් වුණා මේ විශේෂ සමත මණ්ඩල හරහා. මේ ක්‍රමය සාර්ථක නිසාම ගරු සභාපතිතුමනි අපි මේක දැන් ලංකාවේ අනිත් දිස්ත්‍රික්කවලටත් හඳුන්වා දෙමින් යනවා. ඒ වගේම අධිකරණයේ ගොඩ ගැහිලු අනෙකුත් සුළු නඩු විදියට සලකන්න පුළුවන් නඩු 50,000ක් විතර අඩු කරගන්න අපි තවත් පියවරක් ඒ වෙලාවේ ගත්තා. ඒක තමයි මෝටර් ට්‍රැෆික් ඕඩිනන්ස් එක යටතේ රථවාහන වැරදි සම්බන්ධව වැරදි ගණනාවක් අපි ඇතුල් කෙරුවා ස්පොට් පයින් වලට. එහෙම නැත්තම් ඒ සියලු දෙනාමත් ඇවිල්ලා අධිකරණයේ කාලය ගත කරන්න වෙනවා. ඒ නිසා ඒ හරහත් වසරකට නඩු 50,000ක් පමණ අධිකරණයට එනේම ගෙන එහෙම අපිට වළක්වා ගැනීමට පුළුවන්කම ලැබුණා. ඒ වගේම 2015 අපි නීතිපති දෙපාර්තමේන්තුවේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් කරා අලුත් වැඩපිළිවෙලක් පටන් ගත්තා. ඒ අනුව එදා නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාන්‍යයෙන් 65%ක පමණ තිබුණ ඩිස්පෝසල් රේට් එක, ඒ කියන්නේ ලැබෙන සංඛ්‍යාව සහ ඒ අවුරුද්දේ අවසන් කරන සංඛ්‍යාව බලපුවාම 65%ක් වෙච්ච එක අපි 2017 වෙනකොට 105% දක්වා වැඩි කරලා තිබුණා. ඒ වගේම රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තමයි නීතිය ප්‍රමාදයට බලපාපු තවත් ආයතනයක්. සාමාන්‍යයෙන් මේ ආයතනයත් මාසෙකට ලැබෙන ඉල්ලන වාර්තාවලින් සාම්පල් වාර්තාවලින් 68%ක් වගේ ප්‍රමාණයක් තමයි ඒ මාසය ඇතුළත ලබා දුන්නේ. නමුත් අපි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තිබුණු රසායනාගාර 8ම ISO ප්‍රමිතියට ගෙනල්ලා කොරියාවෙන් ලබාගත් ආධාර මත DNA පරීක්ෂණ, ඩිජිටල් ෆොරෙන්සික් පරීක්ෂණ සඳහා අලුත් තාක්ෂණය යොදාගත්ත රසායනාගාර දෙකකුත් රසායනාගාර 10ක් ඇති කරලා මේ ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අඩු කරලා 2017 වෙනකොට ඒ දෙපාර්තමේන්තුවේ වාර්තා ලබා දීමේ වේගය 100% දක්වා වර්ධනය කළා. හැබැයි පසුගිය කෝවිඩ් කාලයේදී යම් ප්‍රමාදයක් සිද්ධ වුණා. යම් යම් අමතර භාණ්ඩ ලබා ගැනීමේ ප්‍රමාදයක් තිබීච්ච නිසා. නමුත් ඒ තත්ත්වය මේ වෙනකොට අපි දැන් නිවැරදි තැනකට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම කොමර්ෂල් හයිකෝට් එක වාණිජ මහාධිකරණයක් පිහිටෙව්වේ 1996. ඒ පිහිටෙව්වේ මේ රටේ ආයෝජන ව්‍යාප්ත කරන්න නම් මේ වාණිජ කටයුතු පිළිබඳව පවතින නීති ගැටලු ක්ෂණිකව විසඳන්න ඕන. ඒවා ප්‍රමාද වුණොත් ඒක ආර්ථිකය අඩාල වෙන්න බොහෝ සෙයින් බලපානවා. ඒක නිසා 1996 ආරම්භ කරපු වාණිජ මහාධිකරණය අපි වරින් වර වැඩි කරලා දැන් මහාධිකරණ 4ක් බවට ඒක පත් කරලා තියෙනවා. මහනුවරත් අපි වාණිජ මහාධිකරණයක් ආරම්භ කරන්න මේ දවස්වල කටයුතු කරමින් පවතිනවා. ඒ වාණිජ මහාධිකරණ 4ක් පැවතුනත් අපේ අරමුණ නම් ඉටු වෙලා නැහැ. හේතුව නඩු 7000කට වැඩි ප්‍රමාණයක් ඒ අධිකරණ 4 මේ වෙනකොට ගොඩ වෙලා ගොඩ ගැහිලා තියෙනවා. ඒක නිසා අපි ඒකෙත් මූල්‍ය සීමාව දැන්ට තියෙන්නේ මිලියන 20ක් ලක්ෂ 200ක්. අපි එය ලක්ෂ 500ක් නැත්තම් මිලියන 50ක් දක්වා වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා වටිනාකම මිලියන 50ට අඩු නඩු නැවත දිසාධිකරණයට යන විදියට යොමු කරවලා මේ වාණිජ මහාධිකරණයට වැඩි වෙලාවක් ලබා දෙන්න ඒ වාණිජමය කටයුතු නීති කටයුතු නීති ගැටලු විසඳන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි 2020 සම්මත කරපු 21 සංශෝධනය යටතේ විනිසුරුවරුන් වැඩි කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදීම තීරණයක් ගත්තා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 11 මේ වෙනකොට 17ක් කරලා තියෙනවා. අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 12යි හිටියේ 20ක් දක්වා වැඩි කරලා තියෙනවා. එතකොට මහාධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරා. අපි 21 සංශෝධනය ගෙනෙද්දිත් ඒ සංශෝධන වල තිබුණු කරුණු ප්‍රතිපාදන ඒ විදිහටම ආරක්ෂා කරලයි ගෙනාවේ. ඒක නිසා වැඩි වශයෙන් වැඩි වේගයකින් නඩු ප්‍රමාදයකින් තොරව විසඳීම සඳහා පියවර රාශියක් අරගෙන තියෙනවා. ඒකම ගරු සභාපතිතුමනි අපි මේ පිළිබඳව ගැඹුරු විද්‍යාත්මක අධ්‍යයනයක් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා තව මාසයක් දෙකක් ඇතුළත මේ පිළිබඳව වාර්තා මේ සභාවට ඉදිරිපත් කරන්න. අපි හඳුනාගෙන තියෙනවා කුමන හේතු නිසාද මේ නීතියේ ප්‍රමාද සිද්ධ වෙන්නේ කියලා. උදාහරණයක් ඉදිරියට ගත්තොත් එක කාරණයක් මම කියනවා නම් ගරු සභාපතිතුමනි, අපි අද මුල් අධිකරණ විදියට සලකන මහේස්ත්‍රාත් අධිකරණ, දිසාධිකරණ මහාධිකරණ වගේ ඒවයි ගත්තම ගරු අපේ රවුෆකින් ඇමතුමා දන්නවා. ඒ මූලික මුල් අවස්ථා අධිකරණවල විනිසුරුවරුන්ගේ කාලය පිළිබඳව අපි අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒ උදවේගේ කාලය ගත කිරීම බලපුවාම අධිකරණ කාලයෙන් 30%ක් සමහර අධිකරණයක 40%ක් කාලය ගත කරන්නේ නඩු කටයුතු විසඳන්න නෙවෙයි. පරිපාලන කටයුතු, ගොඩනැගිලි නඩත්තු කටයුතු, ටෙන්ඩර් කටයුතු, භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතු මේ ඔක්කොම පැවරලා තියෙන්නේ විනිසුරුවරුන්ට. ඒ නිසා විනිසුරුවරුන්ට නඩු විසඳීම සඳහා තිබෙන කාල සීමාව බරපතල ලෙස කප්පාදු වෙලා තියෙනවා. දැන් මේක ඉතාමත්ම පැරණි ක්‍රමයක්. මීට අවුරුදු 100කටත් කලින් හඳුන්වලා දුන්න ක්‍රමය තුල තමයි අපි තාම හිර වෙලා යන්නේ. අපි මේවා කාලීනව වෙනස් කරගත යුතුව තිබෙනවා. අද ලෝකයේ අනිකුත් දියුණු රටවල් ගත්තොත් විනිසුරුවරුන්ට ඒ සඳහා දැනීම ඇති. සමහර වෙලාවට නීතිඥවරුන්ම කාර්ය මණ්ඩලවල ඉන්නවා ඒ කටයුතු කරන්න. නඩු කැඳවීමේ කටයුතු, නඩු ඔය සටහන් අස්සම් කිරීමේ කටයුතු කරන්න වෙනම නිලධාරීන් නැත්නම් කනිෂ්ඨ මට්ටමේ විනිසුරුවරුන්පත් කරලා ඉන්නවා. එහෙම කරපුවාම විනිසුරුවරුන්ට තමන්ගේ කාලයේ 100%ක්ම නඩු හබ විසඳීම සඳහා, නඩු විභාග පැවැත්වීම සඳහා යොමු කරන්න පුළුවන්. ඒ වගේම 2017 දී අපි හඳුන්වලා දුන්නා ප්‍රී ට්‍රයල් ක්‍රමයක්. ඒ කියන්නේ පූර්ව නඩු විභාග ක්‍රමයක්. නඩු විභාගයට යන්නට කලින් දෙපාර්ශවයේ නීතිඥවරුන් පාර්ශවයන් එක්ක විනිසුරුවරයා සාකච්ඡා කරලා නඩුවේ ඉදිරිපත් කරන්න ඕන සාක්ෂිකරුවන් ලේපි ලේඛන මොනවද කියලා හඳුනගෙන කාලය පුළුවන් තරම් අවම කරගෙන එකඟ වෙන්න පුළුවන් දේවල් වලට එකඟ වෙලා ඉතා ඉක්මනට නඩු ඉවර කර ගැනීම සඳහා ඒක දායක වෙනවා. නමුත් ඒක ප්‍රායෝගික වශයෙන් තාම සාර්ථකව අධිකරණවල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහර අධිකරණවල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. සමහර අධිකරණවල ඒක ඉන්නේ ඉතා දුර්වල මට්ටමක. ඒකට බලපෑව පහුගිය කාලේ කොවිඩ් ප්‍රශ්නයක්. මොකද අධිකරණයේ රෙගුලර් කටයුතු, සාමාන්‍ය කටයුතු ආකාරයට පවත්වගෙන යන්න ඒ විනිසුරුවරුන්ට අවශ්‍ය පුහුණු කිරීම ලබා දීමේ දීම යනාදිය පිළිබඳව යම් ප්‍රමාද තියෙනවා. ඒ හේතු නිසා තවම ඒක අපිට 100%ක් බලාපොරොත්තු වන ඉලක්කයට යන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊළඟට ගත්තම පහුගිය වසරේදී මේ සිවිල් නඩුවලට හඳුන්වලා දුන්න පූර්ණ නඩු විභාග ක්‍රමය අපරාධ නඩු වලටත් හඳුන්වලා දුන්නා. ප්‍රී ට්‍රයල් කන්ෆරන්ස් ක්‍රමය අපරාධ නඩු විධාන සංග්‍රහයට. එතකොට ඒ අපරාධ නඩු විමසීමේදීත් පූර්ව සාකච්ඡාව ඒ සම්මන්ත්‍රණය තුළ විනිසුරුවරුන්ට දෙපාර්ශවයේ නීතිඥවරුන්ට අවබෝධයකට ඇවිල්ලා නඩුවට අත්‍යවශ්‍ය සාක්ෂිකරුවන් ලේඛනකරුවන් කවුද කියලා හඳුනගෙන නඩු ප්‍රමාදයකින් තොරව විසඳීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකත් පූර්ණ වශයෙන් තාම සාර්ථකුණයි කියලා කියන්න බැහැ. ඒක පටන් ගත්තේ මෑතක. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව පුහුණු වැඩසටහන්, පුහුණු මාලා වැඩමාලාවල් ගණනාවක් ආරම්භ කරන්න. ඒ සඳහා USAID වැනි ආයතනත් අපිට දායක වෙන්න මේ වෙනකොට එකඟ වෙලා තිබෙනවා. ඒ සියල්ල අරගෙන අපි බලාපොරොත්තු වෙනවා මේ නීතියේ ප්‍රමාදය ඉතා ඉක්මනට අවසන් කරන්න. අපි 2015 ආරම්භ කරපු වැඩපිළිවෙල නිසා 2017 ඉවර වෙනකොට මෑත කාලේ ඉතාම වේගයෙන්ම නඩු අවසන් වෙලා තිබුණ අවුරුද්ද බවට පත් වුණේ 2017 අවුරුද්ද. නමුත් 2017න් පස්සේ නැවතත් නඩු ගොඩ ගැසීමේ වේගය තව පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඒකට බලපෑවා අපේ පාලනයෙන් තොර කෝවිඩ් වසංගතයේ රටේ තිබුණු ආර්ථික අර්බුදය වගේ දේවල්. දැන් අපි ඒ පිළිබඳව, ඒ ප්‍රමාදයන් පිළිබඳව අවධානය යොමු කරලා ක්‍රමවේද හදලා අනපනත් සම්මත කරගෙන කටයුතු නිවැරදි කරන්න කටයුතු කරමින් පවතින අවස්ථාවක්. ඒ නිසා මම විශ්වාස කරනවා අපි ගරු මන්ත්‍රීතුමාලගෙත් ඇමතිතුමාලගෙ මේ පිළිබඳව අදහසුත් මේ පිළිබඳව අරගෙන මේ නීතියේ ප්‍රමාද වීම, යුක්තියට කිරීම ප්‍රමාද
වීම,
යුක්තිය ප්‍රමාද වීම අවම කර ගැනීම සඳහා උපරිම වැඩපිළිවෙලකට යන්න ඔබතුමාට බොහොම ස්තුතියි.
Thank you. Honorable Lakshman Kirilla, you have 10 minutes.
How many minutes, sir?
10 minutes.
I won't take that long because I have problem with my voice.
Oh, sure.
But anyway, Garu Mantri Tumani Mama Ape Hitavat Vijayadasa Rajapaksa Mettumage Kathawata Ahagena Hitiya. Atta Vashayenma Dan Etuma Anagathayata Karana Wada Thamai Bohoma Dak Kiwwe. Namuth Aragaleyata Kalin Oy Katha Thibbe Naha. Me Parliamentuwa Athule Hituwakkara Vidiyata Thamai Anduwa Katuthu Keruwe. Vipakshayak Innawada Kiyala Baluweth Naha. Vipakshaya Merala Wage Katuthu Keruwe. Hituwakkara Vidiyata 3-2 Balaya Pawichchi Karala Padath Gena Hella කිසිම සංවාදයක් නැතිව කටයුතු කෙරුවේ. මට මතකයි 20 වෙනි සංශෝධනයේ ගේනකොට අපි කිව්වා මේ ගේන්න එපා. මොකද 19 වෙනි සංශෝධනයේ මේ රටේ උසස් ආයතන වලට අධිකරණයේ රාජ්‍ය සේවය අපි ස්වාධීනත්වයක් දීලා තිබ්බා. නමුත් මේ අය 20 වෙනි සංශෝධනයේ ගෙනහැල්ලා මේ රටේ තියෙන සියලු ආයතන ජනාධිපතිතුමාගේ යටතටපත් කරුවා. 20 වෙනි සංශෝධනයේ ගෙනාවා අපි ඒක දැක්කෙත් නැහැ. හිටපු ජනාධිපතිතුමාගේ නීතිඥ මාත්‍රුවගයක් ඒක හදලා ගොඩස් ගල පාර්ලිමේන්තුවට ගෙනාවා. අධීක්ෂණ කාරක සභා අත්හිටෙව්වා. අධීක්ෂණ කාරක සභා හැදුවේ වගන්තිය බලන්න පරදක් ඉදිරිපත් කරනකොට. නමුත් ඒව අත්හිටවලා කතානායකතුමයි ඒ කාලේ හිටපු සභානායකයෙක් වන්දන කළා නිල්ධාරීන් එක්ක ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටවලා අපි දැකපු නැති විසිවිලි සංශෝධනයක් ගෙනාවා. ඉතින් මේ වගේ හිතුවක් කාට විදිහට වැඩ කෙරුවේ. විපක්ෂයේ ඉන්න තියෙන මුදල් කාර්ක සභාව ඔ අපේ ඇමතිවරු නෑ නේද යනවනේ ඔව් ඇමතිවරු මේ අපි කතා කරනකොට ඇමතිවරු යනවා අහගෙන ඉන්න බෑ ලැජ්ජයි මෙතන කතා කරලා යනවා එතකොට මුදල් කමිටුවේ දෙන්න තිබ්බේ විපක්ෂයට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටවලා ආණ්ඩුවට දුන්නා මොකද ඒගොල්ලෝ කරුවේ අවුරුදු දෙකක් මුදල් තත්ත්වය හැංගුවා අපි බලය දෙනකොට මිලියන 7800ක් එක බාර දුන්නේ ඇමරිකන් ඩොලර්ස්. මේ මාසේ මහා බැංකුවේ අධිපතිතුමා ආවාප තමයි අපි දෙනගත්තේ ඒක 20ට බහැලා කියලා. 7800 20 මිලියන් ඩොලර්ස් වලට බහැලා. හැංගුවා. ආණ්ඩුවට හිතවත් කෙනෙක් මුදල් කමිටියේ සභාපති කළා. ඔක්කොම හැංගුවා. ඉතින් මේ වගේ දේවල් තමයි අවුරුදු දෙකක බාරක් කෙරුවේ. අපිට 32ක් තියෙනවා. අපිට 60 ලක්ෂයක් තියෙනවා. මොකද්ද කෙරුවේ අද්වර රටම බගුණොත් කෙරුවා මේ මේ රටේ ආණ්ඩු 48 ඉඳන් ආණ්ඩු ගණනාවක් තිබ්බා එකම ආණ්ඩුවක්වත් ආණ්ඩුව බගුණොත් කෙරුවේ නැහැ නමුත් මේගොල්ලෝ ආණ්ඩුව බගුණොත් කෙරුවා දැන් ඉතින් බස් එක ගිහිල්ලා ඉවරයි දැන් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයේ යුක්තිය සාධාරණය ගැන කතා කරලා දැන් ඉවරයි රටත් ඉවරයි අන්න ඒ නිසා අපි කතා කරන්න ඕනේ ඉන්නෙත් නැහැ අහගෙන ඉන්නත් බෑ මම විශේෂයෙන්ම අද නැකිත්තේ අකමැති දෙයක් ප්‍රකාශයට පත් කරන්න ගරු මන්ත්‍රීතුමනි මොකද මං කීපතරයක් කිව්වා මේ පළාත් සභාවල පළාත් සභා දැන් නැහැ අක්‍රිය කළා අපි හැමදාම පළාත් සභා තියන්න ඕනේ කියන මතය තමයි අපි හිටියේ විපක්ෂය අපි කියනවා පළාත් සභා ඇති කරන්න ඕන ඒ නීතිය සම්මත කරන්න ඕන පළාත් සභා තියන්න ඕන බලය බෙදන්න ඕන 13ට වඩා එහාට බලය බෙදීමකට අපි පක්ෂයි අපි හැමදාම පක්ෂයි දැන් අද පළාත් සභා නැහැ ආණ්ඩුකාරවරු තමයි කටයුතු කරන්නේ ගරු මන්ත්‍රීතුමනි. දැන් ආණ්ඩුකාර වරයාගේ වැරදි කතා කරන්න අපිට තැනක් නැහැ. VNO ෆෝරම්. පළාත් සභාවක් නැහැ. ඉතින් අකමැත්තෙන් හරි බට කියන්න වෙනවා අපේ මධ්‍ය පළාතේ ආණ්ඩුකාරතුමා ගේ ක්‍රියාකලාපය ගැන. මොකද අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙපළක් පොඩිමැණිකේ අබේසිංහ සහ දීපිකා ඒකදාක්. ඒ අය ගියා පළාත් පාලන කොමසාරිස්වරයා හම්බ වෙන්න. කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ අක්‍රමිකතාව ගැන කියන්න. පළාත් පාලන කොමසාරිස් ඒ පරීක්ෂණ කළා කිව්වා කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති අක්‍රමිකතාව කළා තියනවා කියලා. ලිපියකින් දැන්නුවා. මොකද්ද ඒ ලිපියත් අරගෙන මේ මන්ත්‍රීවරු දෙපළ ගියා ආණ්ඩුකාරවරයා හම්බ වෙන්න. ආණ්ඩුකාරතුමාට මේක කිව්වහම එතුමා මැදිහත් පුද්ගලයෙක් වෙන්න ඕන. මොකද්ද කෙරුවේ? ඒ මන්ත්‍රී දෙපළ ලියුම දුන්නාම ලියුම ඇද්දා අතට බලපෑමක් වැනි දෙයක් ලියුම ඇදලා ඒක ගුලි කරලා විසිකරුවා ඒගොල්ලගේ ඇඟට විසිකරුවා ඉතින් මේ වගේ අපි පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙනවා මේ ආණ්ඩුකාරයා කොහේ පාත් වුණාද අපි දන්නේ නැහැ මහනුවරට ගැලපෙන පුද්ගලයෙක් නෙවෙයි මොකද මහනුවරට ආපු හැම ආණ්ඩුකාරයෙක්ම දන්ත ධාතුන් වහන්සේගේ ආభాෂය නිසා තැන්පත් වුණා, ශීලාචාර වුණා. නමුත් මේ ආණ්ඩුකාරයා නම් මහනුවරට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ කියන එක මම මේ සභාවට කියනවා. එ නිසා අපි රජයට කියනවා අලුත් අලුතෙන් ආණ්ඩුකාරවරු පත් කරනවා. පත් කරනකොට මේ මන්ත්‍රීවරු දෙපළ කරල්ලද පැමිණිල්ල ගැනත් රජයේ පරීක්ෂා කර තීරණයක් ගන්නයි කියලා මම රජයේ ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
Thank you. Honorable Dr. Mrs. Harini Amrasurya, you have 8 minutes.
බොහොමින් ස්තුතියි ගරු සභාපතිතුමනි. අද මේ ඉදිරිපත් වෙලා තියෙන මේ පනත පිළිබඳ මම හිතන්නේ අපිට ලොකු විවාදයක් නෑ, ලොකු විවේචනයක් නෑ. මේ බද්දට දී ඇති පරිශ්‍රව සන්නතේ ආපසු ලබා ගැනීම පිළිබඳ පිළිවෙලකට යම් කිසි විදියකට නීති නිත්‍යානුකූලභාවය එක තුල මේ සහතිකකරණ එක පිළිබඳ මම හිතන්නේ අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් මේ පනත ඉදිරිපත් කරන වෙලාව තුල මේ රටේ පැන නැගිලා තියෙන තත්වය ගැන අපිට නිහඬව සිටින්නත් බෑ. මොකෝ මේ වෙනකොට ඇත්ත වශයෙන්ම අපිට විශාල වශයෙන් ඇමතුම් ලැබෙන්නේ මහජන නියෝජිතයන් හැටියට අපිට ජනතාව කතා කරන්නේ මේ අපි අද මේ විවාද කරන ප්‍රශ්නවලට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රශ්න රාශියක් එක්ක. නිවාසවලට බදු දීම කෙසේ වෙතත් ඇත්ත වශයෙන්ම එදා වේල හරියට හොයාගන්න බැරි තත්ත්වයක් සහ තමන්ගේ ඊළඟ ආහාර වේල කොතනින් ලබා ගැනීමට පුළුවන් වෙයිද කියන දේ පිළිබඳ ඒ මූලික ගැටළු වලට මුහුණ දෙන බහුතරයක් තමයි අද මේ රටේ ජීවත් වෙන්නේ. අද අපි මේ පාර්ලිමේන්තුව තුළ ආහාර සුරක්ෂිතතාවයත් මන්ද පෝෂණය පිළිබඳත් විවිධ අදහස් මතු වුණා. විවිධ මන්ත්‍රීවරුන් නැගපු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට ඇමතිතුමත් විවිධ විදියට ප්‍රතිචාර දැක්වුවා. නමුත් අද ආහාර සුරක්ෂිතතාවය හා මන්ද පෝෂණය කියන එක පිරිසකට විතරක් ලඝු නොවිච්ච ප්‍රශ්නයක්. අද ඒක සමස්තයක්ම ජනතාව විශේෂයෙන්ම අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේක බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. දන්නවා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නය වෙනුවෙන් යම් යම් මැදිහත්වීම් රජය තුලින් කෙරුණත් තෝරාගත් දරුවන් වෙනුවෙන් ආහාර වේලක් දීමට විවිධ වැඩසටහන් දියත් කළා තිබුණත් මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ විදිය අර ඇඩ්හොක් විදියට නිකන් තැනින් තැන අල්ලගෙන කරන මැදිහත්වීමකට විවීමකට එහා සමස්තය තේරුම් අරගෙන මේක ප්‍රමුඛතාවයක් හැටියට සලකමින් සැලසුම් සහගත මේ මන්ද විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාවය අවම කිරීම සඳහා අපිට විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මැදිහත් වීමක් ඉතාමත්ම ඉක්මනින් අවශ්‍ය වෙලා තියෙනවා. මේ වෙනකොට ප්‍රාථමික පාසල්වල තෝරාගත් ප්‍රාථමික පාසල්වල ඉන්න දරුවන්ට විතරක් නෙවෙයි පොදුවේ ශිෂ්‍ය ප්‍රජාවටම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේක පාසල් ශිෂ්‍යාවන්ට විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල මට්ටමෙනුත් මේ ප්‍රශ්නය වර්ධනය වෙලා තියෙන බව තොරතුරු අපිට ලැබිලා තියෙනවා. දැන් අද වෙනකොට විශ්වවිද්‍යාලවලට දරුවන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාලය තුල ඔවුන්ට ආහාර ලබා ගැනීමට ඇති දුෂ්කරතා. විශ්වවිද්‍යාලවල කැන්ටීමේ තියෙන අර සබ්සිඩයිස් කරපු බත් පැකට් එක වුණත් අද එක බත් පැකට් එක ළමයි 3 දෙනෙක් කන අවස්ථා වාර්තා වෙලා තියෙනවා. අද ශිෂ්‍යාවන් ගෙවල්වල ඉන්න විශ්වවිද්‍යාලයට එනවට වඩා ගෙවල්වල රැඳී සිටින්න උනන්දුවක් දක්වන විශේෂයෙන්ම මේ ආහාර ප්‍රශ්නත් හොස්ටල් නැති ළමුන්ට මූණ දෙන ප්‍රශ්නත් ප්‍රවාහන ගාස්තුවල අධික වැඩිවීමත් නිසා පැන නැගිලා තියෙන ආර්ථික අර්බුදයක. ඉතින් මේවා අපිට අද හෙට විතරක් නෙවෙයි මේවයි ප්‍රතිඵල අපිට මුණ දෙන්න සිද්ධ වෙන්නේ අවුරුදු කීපයක් ඉස්සරහට ගැන හිතුවත් අපේ මේ තරුණ ප්‍රජාව මේ වෙලාවේ මේ මුණ දෙන විශාල ගැටලු එක්ක අපිට ඉස්සරහට මේ රටේ සංවර්ධනයටත් මේ රට සංවර්ධනය කිරීමට මේ රට වෙනස් කිරීමට අවශ්‍ය නායකත්වය දෙන්න ඉන්න පරපුරක් ගැන අපි මේ කතා කරන්නේ. අපි දන්නවා ආහාර සුරක්ෂිතතාවය තුලින් ඇතිවෙන ප්‍රතිවිපාක අද හෙට නෙවෙයි අපිට මුණ දෙන්න සිද්ධ වෙන්නේ. මන්ද පෝෂණය කියන එක මම අද බඩගේ ඉන්නේ හිටියා කියලා හෙට ඒකේ ප්‍රතිඵලයක් එන්නේ. අවුරුදු ගානක ප්‍රතිඵල මේවා. එක පරපුරක් නෙවෙයි පරපුරු දෙක තුනකට බලපාන ප්‍රශ්න. ඉතින් මේක ඉතාමත්ම බරපතල තත්වයක්. මේ සඳහා රජය ප්‍රමුඛතාවයක් ආණ්ඩුව ප්‍රමුඛතාවය දිය යුතුයි කියන එක තමයි අපි යෝජනා කරන්නේ. සහ ඒ වෙනුවෙන් මේ තෝරගත්ත පිරිස් වලට විතරක් නෙවෙයි මීට වඩා විද්‍යාත්මකව මීට වඩා සැලසුම් සහගතව මන්ද පෝෂණය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයට මේ පිළිබඳ අර්බුදයට මැදිහත් විය යුතු බව නිසැකයි. ඒ සඳහා ප්‍රමාණවත් විදියට ආණ්ඩුවේ මැදිහත් වීමක් අපිට දැනට දකින්න දැනට පේන දෙයක් නෙවෙයි. දැනට තියෙන වැඩසටහන් උනත් ක්‍රියාත්මක වෙන විදිය පිළිබඳ බරපතල ප්‍රශ්න පැන නැගිලා තියෙනවා. අදටත් විශේෂයෙන්ම මව්වරුන්ට මොන වගේ මේ වෙනුවෙන් මොන වගේ මැදිහත් වීමක් සිද්ධ වෙනවද කියන එකත් අපහැදිලි කාරණයක්.
Remember you have 2 more minutes.
Thank you. I will be winding up. මේ ප්‍රශ්නය පිළිබඳ ප්‍රමුඛතාවය දක්වන්න කියන ඉල්ලීම කරන්න තියෙනවා. ඒ වගේම ගරු අමතිතුමා කතා කරා නීතියේ ප්‍රමාදය පිළිබඳ. නීතියේ ප්‍රමාදයෙන් මේ රටේ වැඩියෙන්ම අර්බුදයකට ලක් වෙලා තියෙන මේ රටේ දරුවන් සහ මේ රටේ ස්ත්‍රීන් විශේෂයෙන්ම ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක් වෙලා එහෙම නැත්නම් දූෂණයට හෝ පවුල් ප්‍රශ්න නිසා උසාවියට ඉදිරිපත් වෙන දරුවන් ස්ත්‍රීන් විශාල අර්බුද රාශියකට මුහුණ දෙන බව මේ සභාව තුළ අපි ඕන තරම් කතා කරලා තියෙනවා. ඒ ප්‍රශ්න පිළි අරගෙනත් තියෙනවා. නමුත් ඒවට තාම විසඳුම් ලැබිලා නැහැ. සහ නීතිය ප්‍රමාද වීම විතරක් නෙවෙයි අපේ උසාවි තුළ මෙවැනි ප්‍රශ්න පවුල් ප්‍රශ්න ලිංගිකත්වය සම්බන්ධ තියෙන ප්‍රශ්න ලිංගික අතවර වලට ලක්වීමේදී මැදිහත් වීමේදී තියෙන අසංවේදී භාවය නිසා ඉතාමත්ම බරපතල ලෙස අර්බුදයට සහ අර්බුදයට අපේ රටේ කාන්තාවන් සහ දරුවන් ලක්වන බව රහසක් නෙවෙයි. ඉතින් මේ පිළිබඳව මැදිහත් වීම ගැනත් මීට වඩා අපි මේ දවස්වල මේ නීති ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ මැදිහත් වෙනවා වගේම මේ උසාවි තුලත් අධිකරණය තුලත් තිබිය යුතු සංස්කෘතිය මෙවැනි ප්‍රශ්න වලට කොහොමද මීට වඩා සංවේදී විදියට මැදිහත් වෙන්නේ අපිට කොහොමද අලුත් තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණා ගැනත් මැදිහත් විය යුතුයි කියලා යෝජනා කරමින් මම නිහඬ වෙනවා. ලබා දුන් කාලය පිළිබඳ බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Rauf Hakim, you have 8 minutes.
Thank you very much, Honorable Deputy Chairman of the Committees. May I at the outset extend to you and others in the House my greetings for the new year, as well as to record our condolences to the late Pope, His Eminence Benedict II, and convey same to the Catholic members of this House and those outside. Having said that, we are debating today another important new legislation to reform our laws in order to provide relief to litigants, particularly those who have given out their premises on lease, so that a certain summary procedure could be adopted in trying to have those premises recovered from those lessees who have failed to honor their undertakings under agreements, either written or oral. I must thank the Minister of Justice and the former minister, as well as the current minister, who have taken steps to see that the law's delays in the district courts in particular relating to premises given out on lease and litigations related to that to be handled in a manner so that the law's delays could be minimized.
Order, please. Honorable Dr. Mrs. Samarasuriya to the chair.
Madam Presiding Member, I was talking about this new act that is to be introduced today, and I wish also to thank eminent President's Counsel and our friend Mr. Palitha Kumarasinghe and his team for having assisted the Minister of Justice in drafting this bill. Now, this bill provides for the plaintiff to obtain an order nisi after having satisfied court through affidavit and petition where leased premises are being occupied beyond the terms specified when terms have been violated by the lessee. So this is a very welcome piece of legislation, and I also observe from the comments made by the Minister that previous attempts made by the Minister of Justice to minimize the loss delays through other procedures such as pre-trial judges being appointed and such other matters are also not working fully to the satisfaction of the Ministry and the Chief Justice and others who really was concerned in getting these matters resolved through such legislation. Now, as a matter of fact, the loss delays in our courts have not only caused difficulties to litigants and the general public, it also is a serious matter that affects the investment climate of the country. The law's delays in this in our courts have caused serious impediment to attract investment to the country because of this inordinate delay that we experience because of the long processes that needs to be followed. So while welcoming this piece of legislation which provides for one area in which such delays take place, we must also attempt to look at the whole issue in a holistic fashion and try and engage both with the Bar Association, Attorney General's Department and other agencies which are involved in the administration of justice in this country, also the police department and various other agencies of government, and devise ways and means of trying to see whether we can adopt procedures that are available in other jurisdictions to see that we improve the present condition of loss delays in our country. Having said that, and while welcoming this effort, I would like to say a few words in Tamil about the current situation pertaining to some issues relating to constitutional reform. Gaurava Talamidangam Murupin Ravarkale, Anmikala Maha, Pudhiya Janadipadi, Arasilamipu, Thirutham Sambandha Mahavum,
நாட்டின் இனப்பிரச்சினை தீர்வு சம்பந்தமாகவும் இந்த நாட்டின் தமிழ் கட்சிகளோடும் குறிப்பாக தமிழ் தேசிய
கூட்டணி
பேச்சுவார்த்தைகளை ஆரம்பித்திருப்பது வரவேற்கத்தக்க விஷயம் என்று கூறுகின்ற அதே நேரம் இது சம்பந்தமாக விஷமத்தனமான பிரச்சாரங்கள் இன்று சக தமிழ் பேசும் சமூகமான முஸ்லிம்கள் மத்தியில் கொண்டு செல்லப்படுவது மிகவும் வருத்தத்துக்குரிய விஷயம். இனப்பிரச்சினை தீர்வு குறித்து தமிழ் மக்களுடைய அபிலாஷைகள் என்பது சில சமயங்களில் முஸ்லிம்களுடைய அபிலாஷைகளோடு முரண்பட்ட விஷயமாக இருக்கின்ற போது தேவையற்ற சந்தேகங்களை கிளப்பி ஒட்டுமொத்தமாக இனப்பிரச்சினைக்கான தீர்வு வருகின்ற சாத்தியப்பாட்டை குறைப்பதற்கான முயற்சிகள் முன்னெடுக்கப்படுவதாக நான் உணர்கிறேன். அந்த அடிப்படையிலே குறிப்பாக வடகிழக்கு என்ற முழு பிரதேசத்தையும் ஒரு அரசியல் அலகாக ஆக்கித்தர வேண்டும் என்ற கோரிக்கை தமிழர் தரப்பிலே நீண்ட காலமாக இருந்து வந்த போதிலும் அதிலே முஸ்லிம் தரப்பு சற்று மாற்றமான கருத்தை கொண்டிருக்கிறது என்ற யதார்த்தத்தை தமிழ் தரப்பு புரிந்து கொண்டிருக்கும் என்பதை நாங்கள் முழுமையாக உணர்ந்திருக்கிறோம். அந்த அடிப்படையிலே இந்த விவகாரத்திலே தேவையற்ற விஷமத்தனமான பிரச்சாரங்களை மேற்கொள்ளாமல் அரசாங்கமோ தமிழ் தரப்போ இந்த பேச்சுவார்த்தைகளை முன்னெடுக்கின்ற போது இது விவகாரத்தில் கரிசனையுடைய ஏனைய தரப்புகளை இணைத்து கொண்டு இதற்கான தீர்வுகளை காண்பார்கள் என்பதில் நாங்கள் நம்பிக்கையோடு இருக்கிறோம். எனவே ஒரு தீர்வு வருகின்ற போது பிரச்சினைக்கான தீர்வு வருகின்ற நிலையில் அந்த விவகாரத்தை இவ்வாறான விஷமத்தனமான பிரச்சாரங்கள் மூலம் குழப்பெடுக்க முனையாமல் இணக்கப்பாட்டோடு பேச்சுவார்த்தை மூலம் தீர்ப்பதிலே தான் ஸ்ரீலங்கா முஸ்லீம் காங்கிரஸ் போன்ற கட்சிகள் நம்பிக்கையுடன் இருக்கின்றன என்பதை நான் சொல்லியாக வேண்டும். எனவே இனப்பிரச்சினைக்கான தீர்வு என்ற விவகாரத்தில் சகல தரப்புகளும் இணங்கக்கூடிய நல்லதொரு தீர்வை மிக விரைவிலே பெற்றுத்தருவதற்கான முயற்சியை உளப்பூர்வமாக ஜனாதிபதி
எடுப்பார்.
தரப்புகளையும் அரவணைத்துக் கொண்டு இந்த விவகாரத்துக்கான உறுதி தீர்வை காண்பார் என்பதில் நாங்கள் நம்பிக்கையோடு இருக்கிறோம் என்றையும் சொல்லிக்கொண்டு இந்த புது வருடத்தில் ஏனைய உறுப்பினர்களுக்கும் தங்களுக்கும் என்னுடைய வாழ்த்துக்களை சமர்ப்பித்து அமைகிறேன். நன்றி.